ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ස්තුතියි මොසිනේ ගරු මන්ත්‍රීතුමනි. මම උදේවරු හිටියේ නෑ. මගේ කතාව ආරම්භ කරන්න කලින් මගේ න්‍යායපත්‍රයේ තියෙනවා 58ක් අද කාරණා. ඒකේ භාජනයේ ලක් වෙන මොකද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ මන්ත්‍රීතුමත් අන්තර්දායක ගැන කතා කරා. නමුත් එමුතුමා කියන ඒවා දැන් පස්සේ කතා කරන්න කියලා. ඇයි 7 වෙනි එකේ තියෙන 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 50 කෙටුම් පද දෙවෙනි වර කියවි. මොකද කරුණුසනේ මන්ත්‍රීතුමනි, මේවා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ වෙනවා. අපි හිටියේ නෑ උදේ. සභා වේලාරම එකේ සිට කීය දක්වාද කියලා අපි දන්නේ නැති නිසා අහනවා. ඔය 7 වෙනි එකට තියෙනවා අපේ තුෂාර මන්ත්‍රීතුමා අහපු 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පද. මොකද මේවා සමහර වෙලාවට මේ දේශපාලන ඩීල් ක්‍රියාත්මක වෙනවා. ඒවට හවුල් වෙනවා සමහර නොදෙන අපි. ඉතින් වගකීමෙන් කියන්න ඕනි, කනගාටුවෙන් කියන්න ඕනි, පෞගිය සතිය අපි ආවේ මේ 20 වෙනි සංශෝධනය අනුමත කරලා වර්තමානයේ මේ තිබෙන මහා බරපතල ගැටලුවට යම් සාධාරණයක්. හැබැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ එක කරනවාද නැද්ද යන තැනට ගියා. හැබැයි අපි දන්නේ නැහැ. අපි උදේ අපේ කණ්ඩායම් රැස්වීමෙත් මම මේ කියන්නේ, සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේ චමින්ද සහභාගී වෙන්නේ මොකටද? 22 වෙනි සංශෝධනය පිළිබඳව කතා කරනවා. හැබැයි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා පළවෙනි විනාඩි 5 අපේ ආණ්ඩු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඒ පිළිබඳව කතා කරනවා නැද්ද කියනකොට අපිට හරි බයක් දැනෙනවා, වේදනාවක් දැනෙනවා. මුළුසනේ මන්ත්‍රීතුමනි, මේ අපි යන්නේ මේ අද වර්තමාන ආණ්ඩුව වගේම ඩීල් දාන දේශපාලන එකටද කියලා. මොකද අපේ දරුවෝ මහපාරේ යනකොට අද 225ට බයිනකොට මට ඉන්නේ පුංචි දරුවෝ 3 දෙනෙක්. ඒ පිළිබඳව අපි හිතන්න ඕනි. අපි මේක කරනවද, අපි මේක නවත්තනවද, මේක යාට යනවද කියන කාරණා. එහෙනම් මේ අද න්‍යාය පත්‍රයේ තිබෙනවා. අපි හිතනවා, අපි විශ්වාස කරනවා හෙට දිනේ මේක ඒවි. මතක තියාගා ආණ්ඩු පක්ෂයේ ඔය ඇමතිවරු කවුරු කතා කරත් 2 ආමාරද 4 ආමාරද 6 ආමාරද කියලා තීන්දු කරන්න මේ රටේ ජනතාව කොහද? අවුරුදු 5ක් ඉන්නාපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා රටේ ජනාධිපතිවරයෙක් පත් වුණාම ඒ ජනාධිපතිවරයාට දුරකාලයක්. එහෙනම් ඒ දුරකාලයේ තිබිච්ච ගෝඨාභය රාජපක්ෂකෝ? ගෝඨාභය රාජපක්ෂ නෑ. යව්වේ කවුද? මේ රටේ ජනතාව එකතු වෙලා. එහෙනම් මතක තියාගන්න, කවුරු හරි හිතනවනම් මේ ඇමරිකන් පුරවැසියට බය වෙලා, මේ ඇමරිකන් පුරවැසියගේ දේශපාලන කුමන්ත්‍රණය නැවත අසු වෙලා දේශපාලන පක්ෂවල ඉන්න ඒ ජනතාවගේ ඒ අවංකභාවයෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉදිරි කරන්න ඒකට ඉඩ තියන්න අපි ඉඩ තියන්නේ නෑ මුළුසනේ මන්ත්‍රී. ඒක කරන්න බෑ. මේක අවසන් වෙන්න ඕනේ. මුළුසනේ ඉන්න තමුන්නාංශය අපි දන්නා හොඳ පිරිසුදු දේශපාලන කරන වැඩ පිළිවෙලක ඉන්නවා. වාද විවාදවලදී හම්බ වෙනවා අපිට. එහෙමනම් මේක ඇත්ත අපි දකින්න ඕනි. අපිට එකක් ආණ්ඩුවත් එක තවත් එකක් එහෙම කරන ඩීල් යන්න බෑ. එහෙම කරන්න දෙන්නේ නෑ අපි. මේ නිසා මතක තියාගන්න, මේක 2 ආමාරෙන්ද 4 ආමාරෙන්ද කියන කාර්යයේ කවුරු හරි හිතනවා තමන්ගේ බලය පාවිච්චි කරලා උද්දච්ච කමෙන් කෑදල කමට පෙරේත කමට තමන් මේ හොර නඩේ ආරක්ෂා කරලා හොරුත් එක්ක මේ ගමන යන්න මේක වෙනස් කරන්න ඉන්නවා නම් ඒක ඉඩ තියන්නේ නැහැ. ඉතින් හෙට අනිද්දා වෙනකොට මේක ඉඩ නොතිබ්බොත් මේ කැරල්ල නැවත නිර්මාණය වෙලා මේ රටේ නීතිය රටේ ජනතාව අතර ගන්නවා. ඊට පස්සේ රටේ ජනතාවට ඕනි විදිහට මේ රටේ පාලනය නිර්මාණය වෙන නිසා ඒක කාටවත් වළක්වන්න බෑ. ඔයාලා විසිරි දංශයට ඕනි දකෙදෙට්ට ඕනි එකට හංග ගන්න බෑ. රටේ ජනතාව අපි කියනවා, කවුද මේක හංග ගත්තේ? කාට බයටද? කවුද මේ කුමන්ත්‍රණය තුල ඉන්නේ කියලා? දැන් අපි දන්නවනේ සමහරව ඇමතිකම් ගන්න. දැන් ඇමතිකම් නම් කරලා අද අගමැතිවරයා ජනාධිපතිවරයා නෙමෙයි මේ ආණ්ඩුවේ ඇමතිකම් නම් කරන්නේ. බැසිල් රාජපක්ෂ උන්නේ. බැසිල් රාජපක්ෂ මහත්තයා දැන් නම් කරලා තියෙන ඇමතිවරු කාණ ඇමතිකම් 5-6 දෙනෙක් දෙන්නේ කියලා. ඒ කට්ටිය දැන් බලන්නකො මුළුසනේ මන්ත්‍රීතුමනි, රට කර වෙලා තියෙන මේ අර අතුමා කිව්වා හරි, නීති හදනවා, මා සම්මත කරන්න හදනවා, 22 වෙනි සංශෝධනය සියල්ල ගෙනා ඔබට අවසානයේ මේ පුරවැසියෙක්ගේ බලපෑම් සඳහා මේවා යටත් කරන වැඩක් වෙන්නේ නැහැ. දැන් බලන්න මේ නීතියක් තියෙනවා, අපි හදනවා, මේක සම්මත වෙනවා. හැබැයි මේ නීති ක්‍රියාත්මක රටේ දූෂණය, වංචාව, හොරකම වළක්වාගෙන ඉන්න වෙනුවෙන් හැබැයි අද මොකද්ද මේ රටේ සම්මත වෙච්ච නීති පාවිච්චි කරන්නේ? මේ රටේ ඇත්ත කතා කරන, මේ රටේ හොරුන් වෙනුවෙන් කතා කරන, දූෂණය වෙනුවෙන් කතා කරන කණ්ඩායම් අද හිරගත කරන මේ රටේ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි කනගාටු වෙන්නේ. අධිකරණය මුතුමයි අපි අහන්නේ. අධිකරණය පිළිබඳව විශ්වාසයක් ගොඩනගන්න නම් රටේ නීති පද්ධතිය පිළිබඳව, රටේ ජනතාව පිළිබඳව යම් ප්‍රියමනාප වැඩපිළිවෙළක් නිර්මාණය වෙන්න නම් ගරමුණසන මන්ත්‍රීතුමනි ඔබතුමාත් නීතියෙන් හැටියට ඒ නීතියේ ක්‍රියාත්මක වීමේ පිළිබඳව පිරිසිදු බව අපි දකින්න ඕනේ. දැන් අපි බලන්න. පෞගේ කාලේ මේ උද්ඝෝෂණ වල සම්බන්ධ වෙච්ච ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෙක් අද මොන පණතින්ද අත්අඩංගුවට අරන් තියෙන්නේ? ත්‍රස්තවාදී පණතින් අපි අහනවා. අධිකරණ ඇමතිවරයාට ඇවිල්ලා කියන්න ඔහු කරපු ත්‍රස්තවාදී ක්‍රියාදාමය මොකද්ද කියන කාර. පණත හරි ත්‍රස්තවාදීන් මෙල්ල කිරීම සහ ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ඒ වැඩපිළිවෙල විමර්ශනය කිරීම ඒවා මර්ධනය කිරීම සඳහා කටයුතු කරන්නේ. හැබැයි අද විශ්වවිද්‍යාලයේ ඉන්න මුදලේ ගියව හිර කරලා තිබෙනවා ත්‍රස්තවාදී පන්ති. මෙන්න මේකයි බරපතල ප්‍රශ්නේ. අපි හදන නීති රටේ යහපත වෙනුවෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? නෑ. අපි හදන නීති තමන්ගේ පැවැත්ම, තමන්ගේ සුඛවේදනය, තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, තමන්ට නැ තර්ජන ගරජන වළක්වා ගැනීම වෙනුවෙන් පාවිච්චි වෙනවා නම් ඒ සම්මත වීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා මුළු ශ්‍රී මන්ත්‍රීතුමෝ. මෙන්න මේකයි අද රටේ නීතියේ පිළිබඳව තියෙන සැකය, බය. අද රටේ ජනතාවට තමන්ගේ ප්‍රශ්නය, තමන්ගේ අවශ්‍යතාවය, තමන්ට දැකෙන දුක වේදනා පිළිබඳව කියන්න විදියක් නැහැ. ඇයි රටේ නීතියම හරස් වෙලා රටේ ජනතාවට ඒ ප්‍රශ්නය ඇවිල්ලා කියන්න බැහැ? නම් අපි සම්මත කරන නීතිවල ඒ ක්‍රියාත්මක වෙන වැරදි පිළිබඳව නියති කරන්න පුළුවන් තැනක් හදා ගන්න ඕනේ. අපි එහෙම නොවුනොත් එහෙම මේ රටේ ජනතාව මහා දෙවන්ත අරගලයකින් විනාශයකට කරාතල්ලිත අරගල කරන්න අපි කැමති නැහැ. හැබැයි අරගල නිර්මාණය වෙන්නේ ඇයි? මෙරටේ නීතිය ක්‍රියාත්මක නොවීම තුළ, නීතිය හරහා සර්වසාධාරණ ඉෂ්ට නොවීම තුළ. දැන් අර අපේ මන්ත්‍රී දිමාකව මම නම ලියාගත්. කවුද මේ පියුමි? මොකද්ද? අර මහා දැවන්ත මූල්‍ය වංචාවට සම්බන්ධ වෙච්ච කාන්තාව. අපි දැක්කා ඒ ඒ ඒ ඒ ඒ ඒ ආයෝජනයන් සඳහා අපේ නමුත් දාලා තියෙනවා. අපි නම් ගියා. හැබැයි මොනසේ මන්ත්‍රීතුමනි මේ හඩපඩවල තියෙනවා මේ මාධ්‍ය හරහා නාමල් රාජපක්ෂ මහත්තයා එතුමාව ඒ එතුමියව අත්අඩංගුවට ගන්න එපයි කියලා පොලිසියට දැනුම් දුන්නයි කියලා. එහෙනම් නාමල් රාජපක්ෂ මහත්තයා අපි දැක්කනේ අපරාධ විමර්ශන එකට ගිහිල්ලා නැහැ. මම ඒකම කිව්වේ නැහැ. මට විරුද්ධව මේව කියලා තියෙනවා මේක අල්ලලා දෙන්නේ කියලා. එහෙම කියන්නේ නැහැ. එහෙනම් මේ හොරකම් කරන, වංචා සිද්ධ කරන, දූෂණ සිද්ධ කරන ඒ කට්ටිය පැත්තක තියලා තවත් කඳවරක නම් ටික දාලා මේ මහා මොලකරුත් එක්ක ගණදෙන කරන උරුදවිය ආරක්ෂා කිරීම සඳහා මේ රටේ නීතිය පාවිච්චි වෙනවා මොනසේ මන්ත්‍රීතුමනි. අපි කනගාටු වෙනවා. අපි මොකද ඔබතුමාලා දන්නවා අපි රාජ්‍ය සභාවේ, නගර සභාවේ මේ පාර්ලිමේන්තුව නියෝජනය තුළ අද අපිට දූෂණය පිළිබඳව කාටවත් කියන්න දෙයක් නැහැ. නමුත් අවාසනාවන්ත දේ අපි නොකළ දෙයක් මේ මොනුපොත් තරව මාධ්‍ය හරහා පළ කරලා අපේ දේශපාලන චරිත වලට මඩගහන යම් කටයුතු කරන ඉතින් මේවා හොයන්න ආයතන තිබුණත් මේවට පැමිණෙන දැම්මත් ඒ ආයතනත් අවසානය කරන්නේ මොකද්ද? මේ හොරුන් ආරක්ෂා කිරීමෙන් මේවා යට ගහ ගැනීමෙන් ක්‍රියාත්මක කරන කියන නිසා අද නීති පද්ධතියන් නිර්මාණය වෙනකොට ලෝකයට ගැළපෙන විදිහට හදන්න ඕනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අධිකරණ ඇමතිතුමනි අද ලෝකේ කතා කරන අපේ හොරකම් ගැන අද මානව හිමිකම් කවුන්සලයේ කතා කරන්නේ ලංකාවේ තියෙන ආණ්ඩුවල තියෙන මහා දැවන්ත දූෂණයන් ගැන. එහෙමනම් අද අපේ නීතියේ තියෙන ලිහිල්භාවය සහ නීතියේ තියෙන පිළිගැනීම පිළිබඳව ලෝකයේ ජාත්‍යන්තරද හැලුවට ලක් වෙලා තියෙනවා. මේවා නිවැරදි කරගන්න පුළුවන් අනපලක් ගේන්නේ කියන ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතියි. මම නිරා බොහොම ස්තුතියි.
ඊළඟට ගරු සුදර්ශන දිනපිටිය මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මුලසනාරුවට මන්ත්‍රීතුමනි මම හිතන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් රටට අත්‍යවශ්‍ය රටට අවශ්‍ය නීති සම්පාදනය කරන්න නීතිය සංශෝධනය කරන්න අවශ්‍ය වේලාවක මෙය ලබා ගැනීම පිළිබඳවත් එහෙම නැත්නම් මේ අවස්ථාව ලබා දීම පිළිබඳවත් විශේෂයෙන්ම අපේ අධිකරණ අමාත්‍යතුමාට විදේශ විජයදාස රාජපක්ෂ මහත්මයාට අපි ස්තුතිවන්ත විය යුතුයි. ඉතාම වැදගත් මාතෘකාවක්. රටේ විනය තමයි අංක එක. රටක් දියුණු වෙනවා නම් අංක එක තමයි විනය. එහෙමනම් රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් තමයි මේ විනය තියෙන්නේ, දියුණුව තියෙන්නේ, රට හරියට ගමන් කරන්නේ. මේ හැම දෙයක්ම වෙන්නේ රටේ විනයක් තිබුණොත් පමණයි. ඉතින් ඒක තියාගන්න නම් අධිකරණය, එම වගේම පොලිසිය, මේ නීති සම්පාදනය කරන අංශ, මේ සියල්ලම නිසියාකාරව ක්‍රියාත්මක විය යුතුයි. අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මෙතන උදේ ඉඳන් අපි කතා කරේ, මම දැක්කා මත්ද්‍රව්‍ය පිළිබඳ. මේක තමයි අපේ රටට තියෙන, මේ අපේ දරුවෝ තමයි අපේ අනාගතය, දරුවන්ට තියෙන ලොකුම බරපතලම ප්‍රශ්නය. හැබැයි සමහර මත්ද්‍රව්‍ය නීතියෙන් පැනලා යන්න පුළුවන් විදිහට හැදිලා තියෙන්නේ. ඒ මත්ද්‍රව්‍ය භාවිතා කරත් ඇල්ලුවත් හැබැයි නීතියෙන් ගැලවෙන්න පුළුවන් විදිහට තමයි අපේ නීතිය තියෙන. නීතියේ ගොඩක් හිඩැස් තියෙනවා. මේක අපි කතා කරන යල් පැන ගියේ නීති ගැන හැමදාම හැම කෙනෙක්ම කතා කරන යල් පැන ගියේ නීති තියෙන්නේ අපේ රටේ. අපේ මේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේකෙන් ඕන විදිහකට පයින්න පුළුවන්, හොඳ ලෝයර් කෙනෙක් ඇල්ලුවොත් අපිට එළියට යන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තියෙන මුදල් තිබ්බොත් එළියට යන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේක වෙනස් කරගන්න කටයුතු කරන්න අපි සියලු දෙනාම මැදිහත් විය යුතුයි. අපේ වගකීමක් මේක. ඒ වගේම ගරු මූලසාරණ මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන්ම කතා කරන ඉඩම් ප්‍රශ්න ගැන. මොකද ඒකට හේතුව මගේ මම බණ්ඩාරවෙල බණ්ඩාර ආසනයේ තියෙන ඇල්ල ප්‍රදේශය. මේ වෙනකොට ඉඩම් LRC විශේෂයෙන් LRC ඉඩම්වල අයිතිය තහවුරු කරන්න නොයෙකුත් නොයෙකුත් ලිපි හදලා හිටපු 80 ගණන්වල හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙක් හොරෙන් අත්සන් කළා දෙනවා. පරණ ඩොකියුමන්ට් එකක් විදියට මේ ඉඩම්වල අයිතිය ලබා දෙන ඩොකියුමන්ට්ස් හදලා දෙනවා. නොයෙකුත් ක්‍රම මගින් කරනවා. මේක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ. දැන් ඒක අපි මම තීරණයක් ගත්ත මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා හැටියට අපේ පොලිසියට CID එකට මං රස පරීක්ෂකට යවන්න කියලා අපේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුවත් කරා. නමුත් මේවල නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපිට මේ විශේෂයෙන්ම අපිට කරන්න පුළුවන් මේවා හයිටෙක් එහෙම නැත්නම් නවීන තාක්ෂණයත් එක්ක ගමන් කරන්න පුළුවන් නම් එම මුළු රටේම තියෙන ඉඩම්වල මේ ප්‍රශ්න ගැටලු ගොඩක් අවසන් කරන්න පුළුවන්. නවීන තාක්ෂණය භාවිත කළ යුතුයි අපි. අපි තාම ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. සමහරලාට පත්තිරු වෙනස් කරනවා. එහෙම අවස්ථාවත් අපි දැකලා තියෙනවා. ඒව ඉඩමක් ගන්න මේ පුද්ගලයා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. අන්තිමට සල්ලි දීලා ඉඩම ගත්ත කෙනාට ඒ ඉඩමේ අයිතිය තහවුරු කරන්න බැරි කමක් වෙලා තියෙනවා. ඒක නිසා මේව වෙනස් නොකරන්න නම් මේක අපි හයිටෙක් එහෙම නැත්නම් නවීන තාක්ෂණය භාවිත කරලා කරන්න පුළුවන්. අපි අධිකරණ අමාත්‍යතුමාට කියනවා ඉදිරියේදී ඔබතුමාට යෝජනා කරනවා මේ ක්‍රමවේද ඇතුළත් කරන්න මේකට. ඔබතුමාට පුළුවන් මේ දේ කරන්න. ඒනම් බලපත්‍ර ලබා දී මේ හැම දෙයක්ම අපි නිසි ක්‍රමවේදයට කරන්න පුළුවන් නම් ඒක අපිට මේ ප්‍රශ්න වලින් ගැටළු වලින් ගොඩක් ගැලවෙන්න පුළුවන්. මොකද ඉඩම් ප්‍රශ්නයකට බැදී වුණොත් ඉඩම් නීතිය අමුවට පැමිණුණොත් එහෙම නැත්නම් අධිකරණයට ඉදිරිපත් වුණොත් අපි දන්නවා ඒක විශාල කාලයක් යනවා. වෙලාව කාලය ධනය සියල්ලම නැති වෙලා අන්තිමට නැත්තටම නැති වෙන තත්ත්වයකට පත් වෙනවා ඉඩම් ප්‍රශ්නයකට මැදි වුණොත්. ඒක නිසා මේවා ක්‍රමානුකූලව කිරීමට අපි ඒ සඳහා වග බලා ගත යුතුයි. අපි ඒ සඳහා නීති සම්පාදනය කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම කතා කරන්න නඩු කල් තැබීම පිළිබඳව කල් යන එක සම්බන්ධ සමහර නඩු තියෙන අවුරුදු 10 15 20 යනවා නඩුව. හැබැයි තීරණයක් එන්නේ නැහැ. සමහර වෙලාවට පොඩි ගැටලු නිසා. ඒක නිසා මේකත් අපිට කරගන්න පුළුවන්. ඇත්තටම විශේෂයෙන්ම මේ නවීන තාක්ෂණය භාවිත කරීමෙන් ඒ වගේම මේ නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා අපිට ආරංචි වෙනවා. 750,000 කට ප්‍රමාණයක් තියෙනවා කියනවා. නමුත් මේවා කඩිනම් කරන්න නම් මොකක් හරි ක්‍රමවේදයක් අපි සකස් කරගන්න ඕනේ. ඒ ගැනත් විශේෂයෙන්ම මේ ගැන කටයුතු කරන්න කියලා මම අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පොලිසිය අධිකරණයේ සියල්ලම මේවා හයිටෙක් එහෙම නැත්නම් නවීන තාක්ෂණය භාවිත කරන්න ඕනේ. සමහර වෙලාවට වෙනත් ප්‍රදේශයක කෙනෙක් වෙනත් ප්‍රදේශයේ ගිහිලා මොකක් හෝ වරදක් සිදු කරා නම් ඒ ප්‍රදේශයේ අධිකරණයට ඉදිරිපත් වුණා නම් තමන් අනිත් ප්‍රදේශවල අය දන්නේ නැහැ.
අනිත් ප්‍රදේශවල මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
කරු මන්ත්‍රීතුමනි අනිත් ප්‍රදේශවල අධිකරණ දන්නේ නැහැ. වෙනත් ප්‍රදේශයක කරන දේවල් දන්නේ නැහැ. ඒක නිසා මේක ලින්ක් කරන්න ඕනේ. නෙට්වර්ක් කරන්න ඕනේ. නෙට්වර්ක් කරොත් මේ කවුරු හෝ කෙනෙක් යම්කිසි වරදක් කරා නම් ඒ වරද හැමතැනකම තියෙනවා. පොලිසියවල තියෙනවා. එහෙමනම් ඒ පුද්ගලයාව දඬුවම් කිරීමට ලේසි වෙනවා. ඒ වගේම විශේෂයෙන් මම කියන්න ඕනේ මාර්ග නීති උල්ලංඝනය කිරීම. මාර්ග නීති උල්ලංඝනය කරන සමහරලාට කොළඹ කෙනෙක් යනවා යාපනයට ගිහිල්ලා මාර්ග නීතියක් උල්ලංඝනය කරනවා. ලයිසන් එක ගන්නවා. සමහරලාට සෙන්සුරාදි යුද වෙන්න පුළුවන්. සමහරට නිවාඩු දවසක වෙන්න පුළුවන්. සමහරට රාත්‍රී කාලේ වෙන්න පුළුවන්. හදිස්සියේ කොළඹ එන්න වෙනවා. හැබැයි ආපහු ගිහිල්ලා තමයි ලයිසන් එක ගන්න වෙන්නේ. ඒකේ මුදල ගෙවලා ලයිසන් එක ගන්න ආපහු නැවතවරක් යන්න වෙනවා. මේක අපි නිසියාකාර ක්‍රමවේදයක් හදිය යුතුයි. අධිකරණ අමාත්‍යතුමනි මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මේක ක්‍රමවේදයක් හදන්න පොලිසියට හරි කමක් නැහැ. කවුන්ටරයක් ඕපන් කළා ඒ මුදල් ගෙවලා ඒ ලයිසන් එක අරගෙන එන්න වැරද්දක් වෙනවා. වැරද්දක් වුණා නම් ඒ වරදට ඒ දඬුවම නියම වෙනවා නම් දඩයක් නියම වෙනවා නම් ඒ දඩය ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු ඒ වෙලාවේ ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න විදේශ රටවල් වල නම් ඒක මාසයකට පස්සේ එනවා. මොකද ඩිජිටල් අපිට කාඩ් එකක් තියෙන දැන් ලයිසන් එකේ. අපිට ඩිජිටල් කාඩ් එක මේකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මේ ප්‍රයෝජන ගත්තා නම් අපිට මාසික විදේශ රටවල් නම් මාසයේ අන්තිමට තමයි ගෙදරට එන්නේ අපි කරපු වැරද්දට දඩය දඩකොලේ. ඒ වගේ වෙලා
ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ ක්‍රමවේදයක් අපි අනුගමනය කරන්න. ඒ වගේම මේ දවස්වල පාරිභෝගික සේවා අධිකාරියට ලොකු
කාලය අවසන්
වෙනවා. වැඩ කොටසක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, මට පොඩි වෙලාවක් දෙන්න, චූටි වෙලාවක්. පාරිභෝගික අධිකාරියට ලොකු කටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවා. හේතුව තමයි එක එක කඩවල එක එක ගණන්. විශේෂයෙන් මේ අහිංසක කම්කරුවන් දවල්ට ගිහලා කන්න ගියාම නොයෙකුත් නොයෙකුත් මිල ගණන්. වඩයක් ගත්තොත් එහෙම වඩේ එක කඩේක රුපියල් 100යි, එක කඩේක 40යි, එක කඩේක 60යි. මෙන්න මේකටත් මොකක් හෝ ක්‍රමවේදයක් දැන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පොඩි ප්‍රමාණයක් ඉන්නේ. දැන් බදුළු දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම ඉතාලම සුළු ප්‍රමාණයක් ඉන්නේ. මේගොල්ලන්ට මේක කරන්න අපහසුයි. ඒක නිසා මම ගරු මන්ත්‍රීතුමනි, මම යෝජනා කරනවා මේකට තව තවත් බලතල වැඩි කරලා, අපේ රාජ්‍ය නිලධාරීන්ට බලතල වැඩි කරලා මේකටත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ විශේෂයෙන්ම කතා වුණා වංචා සහගත ලෙස මුදල් ආයෝජන කරන ස්ථාන ගැන, විශේෂයෙන්ම මේ දවස්වල ඔය කාන්තාවක් ගැන කතා වෙනවා, කාන්තාවක් ඇතුළු කණ්ඩායමක් ගැන. මේක දිගින් දිගටම වෙනවා. මේක අපි දකිනවා හැමදාම වෙනවා. අපිට තේරුම් ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. හිතා ගන්න බෑ හැමදාකම මේ ටික දවසක් යන මාස තුනක් හතරක් යනකොට මේක
වෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, මට පොඩි වෙලාවක් දෙන්න. මේවට විශේෂ නීති ගේන්න. මේව නැත්තම් මේක නවත්තන්න වෙන්නේ නැහැ. තව මූල්‍යයතන ඕන තරම් තියෙනවා. මේව මහ බැංකුවේ අවසරයක් නැහැ. වෛද්‍යවරුන් ඉන්න හොර වෛද්‍යවරුන්. අන්තිමට අහුණාටපත් තමයි දන්නේ හොර වෛද්‍යවරුන්. ඉතින් ඒක නිසා මේව හොයන්න ක්‍රමවේදයක් හදලා මේ දැඩි දඬුවම් දෙන්න අවශ්‍ය කටයුතු කරන්න. මඩේ වැගෙන්නම් කිසිම අවස්ථාවක chance එකක් දෙන්න හොඳ නැහැ. ඒකට උපරිම දඬුවම් දීමට කටයුතු කරන්න, අලුත් නීති ගේන්න. එහෙම නැත්නම් මේ අපේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. අපි බලාපොරොත්තු වෙන මේ රට හදන්න වෙන්නේ නැහැ මේ මඩරවේ ප්‍රශ්නෙත් එක්ක. මේක සමාජ
ප්‍රශ්නයක්.
මේක ජනතාවට වගේ මෞපිය විශාල ලෙස ලොකු ප්‍රශ්නයක ඉන්නේ දැන්. පාසල් වල හැම තැනකම දැන් තියෙනවා. ඒක නිසා මේක නවත්තන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දැඩි දඬුවම් දෙන්න අවශ්‍ය කටයුතු කරන්න. ස්තුතියි.
මීළඟට ජයරත්න හේරත් කරු මන්ත්‍රීතුමා විනාඩි 5ක් කාලයක්.
විනාඩි
5ක කාලයක්.
හතක් තිබුණානේ.
5ක් තමයි දැනට.
7යි. මුලසන හොබෝනේ ගරු මන්ත්‍රීතුමනි,
මං කියන්නේ
අද විෂ වර්ග අභිංසා අන්තරාදායක ඖෂධ වර්ග වගේම නොතාරි සාඥා පනතේ යම් යම් වගන්ති සංශෝධනය කරන්නත්, ඒ වගේම අධිකරණ අමාත්‍යංශයේ විෂයපතිරයි තියෙන පනත් ගණනාවක් පිළිබඳව මේ සභාව ඉදිරියේ තියෙනවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ නොතාරි සාඥා පනත පිළිබඳව දැනට උද්ගතලා තියෙන මේ තත්ත්වයන් යම් ප්‍රමාණයකට විසඳුමක් විදිහට මේ පනත සංශෝධනය කිරීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනා වගේම අධිකරණතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉඩම් සාධන පත්‍රයක් පිළිල කරලා ඉඩම් පැවරීම තමයි නොතාරිස්වරයෙකුගේ වගකීම වෙන්නේ. හැබැයි මේ පැවරීමේදී අද මේ ප්‍රායෝගිකව ඇතිලා තියෙන යම් යම් ගැටලු සහගත තත්ත්වයන් හින්දා ඉඩම් වල අයිතිය තහවුරු වෙනවා විතරක් නෙවෙයි, මිනිමැරුම් කලකෝලහල වලටත් මූලාශ්‍රයක් විදිහට තමයි නොතාරිස් කාර්යාලය අද තියෙන්නේ. එහෙනම් මේ පිළිබඳව නොතාරිස්වරුන් මේට වැඩිය දැනුවත් කරලා නීතිය පිළිබඳව උන්ට යම් පැහැදිලි කිරීමක් කරලා ඔවුන් මේට වඩා උසස් තත්ත්වයකට ගිරාවොත් මං හිතන්නේ මේ වෙන අකටයුතුකම් හුඟක් අපිට අවසන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම නොතාරිස්වරුන් හිතාමතා කරන වැරදිත් තියෙනවා, නීතිය පිළිබඳ තියෙන අනාබෝධය හින්දා කරන වැරදිත් තියෙනවා. මේ පිළිබඳවත් මීට වැඩිය සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම මං හිතන්නේ මේ නොතාරි සාඥාපන සංශෝධන වලින් රුපියල් 2500කට තිබිච්ච ගිවිසුම්ගත ගාස්තුව රුපියල් 50000 දක්වා වැඩි කරලා තියෙනවා. මේක මං හිතන්නේ ශිෂ්‍යභාවයේ තියෙන, එහෙම නැත්නම් ආධුනිකයින්ට රුපියල් 50000ත් ලොකු මුදලක්. මේ පිළිබඳව මං හිතන්නේ තරමක තත්ත්වයක් තියෙන ඉඳන් සලකා බලන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ ඔප්පු කියලා කියන්නේ අපේ ඉතිහාසයේ තියෙන ලේඛන තැන්පත් කරන ස්ථානයේ තමයි ඔප්පු ගබඩා කරන්නේ ලේඛනාගාරය. අද මේ ලේඛනාගාරවල තියෙන තත්ත්වයන් පිළිබඳ කිසිසේත්ම සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ලේඛනාගාරවල අවිධිමත් පිළිවෙලට තමයි මේවා ලේඛනගත ඒවා ගබඩා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ඔප්පු පැවරීම් ලිපි සකස් කිරීම පිළිබඳවත් අපි ඉස්සර පැරණි යතුරු ලියනෙන් මේක ලියනකොට මේක සෑහෙන කාලයක් මේ යතුරු ලියනය කරපු ඔප්පු පිටපත නැකෙන්නේ නැහැ මේ මූලාශ්‍ර බොන මන්ත්‍රීමුනි. නමුත් මේ තාක්ෂණ යටතේ ඩෝන කුඩු රත් කරලා කඩදාසි වල ඔබලා ආලෝලා මේ ෆොටෝකොපි කියන අපි මේ තාක්ෂණේ පාවිච්චි කරපුවාම අවුරුදු 10ක් යනකොට මේ ෆොටෝකොපි නැකිලා යනවා. ඊට පස්සේ මේ ඔප්පු වල තියෙන ඒ අපිට අකුරු කියවා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා මේ පිළිබඳවත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. අනිත් එක මේ ෆොටෝකොපි කියන මේ ටෝන කුඩු ගෙනල්ලා අපි මේ තාක්ෂණයෙන් සකස් කරන මේ ඔබලා හදන ලේඛනය අපේ ගබඩාවල මේ තියෙන අධික උෂ්ණත්වයත් එක්ක විශේෂයෙන් මේවා හදලා තියෙන්නේ ඝර්ම කලාපීය රටවල් වලට නෙවෙයි සීත දේශුණියක් තියෙන රටවල් වලට තමයි මේක අදාළ වෙන්නේ අපේ ලේඛන මේ අපේ උෂ්ණ පළාත්වල ගබඩා කිරීම හින්දා මේ ලේඛන විනාශ වීම විශේෂයෙන්ම අද බරපතල විදිහේ තත්ත්වයක් තියෙනවා මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරන්න ඕන නොතාරිස්වරුන්ගේ අනන්‍යතාවය පිළිබඳවත් ගැටලු තියෙනවා මේකටත් අපි මේ දත්ත පද්ධතියක් හදලා QR ක්‍රමයට සමාන පරිණිසා අලුත් මුද්‍රා තැබීමකට සංකල්පයක් ගෙනල්ලා මොකක් හරි ක්‍රමයක් සකස් කරුවේ නැත්නම් මේ හොරෝප්පු කියන මාතෘකාව මං හිතන්නේ අපේ සමාජයෙන් බැහැර කරන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳවත් යම් වැඩ පිළිකර අපිට යන්න වෙනවා. විශේෂයෙන්ම අපේ මම කටයුතු කරන කුරුණෑ දිස්ත්‍රික්කයේ තියෙනවා ඉඩම් රේෂ කාර්යාලයක් මං හිතන්නේ මේ කාර්යාලයට දවසකට 800ක් 1000ක් විතර සේවා ලබන්න වෙනවා. නමුත් මේක ඉඳගන්න පුටුවක් නැහැ. ඒක කාර්ය මණ්ඩලයට වැසිකිලි කැසිලි පහසුකම් නැහැ. මේවා ගබඩා කරන්න පහසුකම් නැහැ. අද බරපතල තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම මීට මේකට සමාන කාරණයක් තියෙනවා මේ ඉඩම් රේෂ්ඨාර කාර්යාලයේ තියෙන මුලස්සන ඔබන මන්ත්‍රමනි අපේ කුරුණෑගල ඓතිහාසික රාජධානියේ අවසන් රජුරුවන්ගේ රාජමණ්ඩපයේ කැලලක් තමයි මේ රේෂ්ඨාර කාර්යාලය තියෙන්නේ. පෞගිය කාලේ මහත් ආන්දෝලනයට පත් වෙච්ච අර රාජමණ්ඩපයේ කඩා දැම්මේ මේ ඉඩම් රේෂ්ඨාර කාර්යාලයේ අනිත් කොටස. දැන් මේ කඩලා දාලා අවුරුදු 3යි. ඒ වෙලාවේ මං හිතන්නේ එක මුද්‍රිත විද්‍යුත් මාධ්‍යවල බොහොම ලොකු ඉහලින් කතා කරුවාට මේකට වෙච්ච රාජකාරියක් නැහැ. ගත්ත අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ අපිට අවබෝධයක් නැහැ, වැටහීමක් නැහැ. පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා මේ සම්බන්ධව මං හිතන්නේ නඩුවක් ගොනු කරන්න අවශ්‍ය වාර්තා දුන්නා. පොලිසිය සම්බන්ධව රාජකාරී කෙරුවා. බී වාර්තාව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කෙරුවා. ඊට පස්සේ ඒක අභියාචන අධිකරණයට ගියා. අභියාචන
මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් දෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අද මේ නඩුවට වෙච්ච දෙයක් නැත් අත්තරපත් වෙලා තියෙනවා. එහෙනම් මේ අධිකරණයේ මේ තියෙන නඩු ප්‍රමාද වීම සම්බන්ධව මං හිතන්නේ මේට වඩා වැඩි මැදිහත් වීමක් නොකොලොත් මේ අපරාධ පිළිබඳ අපිට බරපතල ප්‍රශ්නයක් උද්ගත වෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලේ රටවල් වල මේ අපේ අපරාධවල වැඩිම අපරාධය තියෙන්නේ මේ ඉඩම් වල සම්බන්ධ කලකෝලහල තමයි අපිට තියෙන්නේ. ඒ හින්දා මේ සංශෝධන යම් ප්‍රමාණයකට මේක ප්‍රමාණවත් වුණත් මේට වැඩිය ගැඹුරින් මේක අධ්‍යයනය කරලා මේ ප්‍රශ්න මං හිතන්නේ නිමාවක් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම මේ අන්තරාදායක විෂමත් පැන් සම්බන්ධව ඖෂධ වර්ග සම්බන්ධව තියෙන මේ 50 සංශෝධන පිළිබඳ අපි හිමි සතුටු වෙනවා. නමුත් මේ සම්බන්ධව ප්‍රායෝගිකව අද තියෙන ඒ තියෙන පොලිසිය වලට සහ වැටලින් අංශ වලට තියෙන දුෂ්කරතාවයන් ඔවුන්ට තියෙන පහසුකම් ඊළඟට ඔවුන්ට තාක්ෂණයේ ආදේශ නොකිරීම පිළිබඳ තියෙන ගැටලු සහගත තත්ත්වයන් හින්දා මේ පිටුපස හඹාගෙන යන්න මං හිතන්නේ ඔවුන්ට තියෙන ඉඩකඩ හරි අඩුයි. ඒ හින්දා මේ අද රට මුළු රටම මේ අන්තරාදායක ඖෂධ වලින් ගිල ගන්න වෙලාවේ මේ සම්බන්ධව රජයේ මීට වැඩිය වැඩි මැදිහත් වීමක් කරලා මේ තත්ත්වයන්
නිමාවට
අපි විශේෂයෙන් මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් මම මතක් කරන්න ඕන මේ කුරුණෑගල ඉඩම් රේෂ්ඨාර කාර්යාලය සම්බන්ධ තියෙන ගැටලුවට යම් කඩිනම් විසඳුමක් ලබලා දීලා අපේ පළාතේ ජනතාවට වඩාත් පහසුකම් සහිතව කටයුතු කරගන්න අවශ්‍ය මග පෙන්වීමක් කරන්න කියන ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි.
ඕඩර් ප්ලීස්. ඊළඟට ගරු ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීතුමා මුලාසනයට පැමිණ ඇත.
ගරු කිංස් නෙල්සන් මන්ත්‍රීතුමා ඔබතුමාට
මුලාසන
විනාඩි 7ක කාලයක් තියෙනවා.
මුලාසන ආරෝඪ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මගේ කතාවට පෙර අපවත් වූ අදාළ අනුරාධපුර අටමස්ථාන විහාරාධිපති ආචාර්ය පල්ලෙගම ශ්‍රීසුමන නායක ස්වාමින් පාණන් වහන්සේට උතුම් නිවන් සැප ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද විශේෂම අධිකරණ අමාත්‍යතුමා මේ ගෙනාපු සංශෝධන කරන මේ පනත් වලට අදහස් ඉදිරිපත් කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. දැන් අද අපි ඉඩමක් ගන්නකොට විශේෂයෙන්ම අපි නීතිත්වරයෙක් හම්බ වෙලා ඒ එතුමාගෙන් අපි ඒ සේවාදායකයා විදිහට අපි අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න යනකොට දැන් පමණක් අවස්ථාවලදී කර මූලාසන මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ විදේශගතල ඉන්න අපේ රටේ ඉන්න අය ඉඩමක් අරගෙන ඒගොල්ලෝ විදේශගතල නැවත ලංකාවට එනකොට සමහරට මේ ඉඩමේ වෙන කෙනෙක් ගයක් හදලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඩමක් අරගෙන කාලයක් ගිහිල්ලා මේ ඉඩමේ ගයක් හදන්න ගියාම මේ ඉඩම එයාට කියන්න පුළුවන් මේ ඉඩම මැදින් කාණුවක් යනවා කියලා. මේවා වෙනස් වෙන්නේ කොහෙන්ද? දැන් විශේෂයෙන්ම නීතිත්වරයා ගිහිල්ලා මේ ගත්ත ඉඩම ගිහිල්ලා රෙජිස්ටර් කාර්යාලයේ මේක රෙජිස්ටර් වුණාට පස්සේ මේ පත්තරු වෙනස් වෙන තත්ත්වයක් තියෙනවා. පමණක් වන්න නැත්නම් ඒ ඔප්පු නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එකම ඉඩම තවත් පුද්ගලයෙකුට විකුණන තත්ත්වයක් උදා වෙනවා. එහෙමනම් මේ නීති මේවා වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම මේ 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 සංශෝධනෙත් එක්කම විශේෂයෙන්ම මේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලේ පමණක් අවස්ථාවලදී ඉඩමක් ගත්ත පුද්ගලයා මේක ණය වෙලා ගන්න පුළුවන් නැත්නම් තියෙන දෙයක් විකුණලා තව ඉඩමක් ගන්න පුළුවන්. ඒ පිරිසුදු ඉඩම කාලයක් ගිහිල්ලා තමන් ඉදිකිරීමක් කරන්න යනකොට මේ ඉඩම සම්පූර්ණයෙන් වෙනත් පුද්ගලයෙක් අරගෙන තියෙන්න පුළුවන්. නැත්නම් එකම ඉඩම තවත් කෙනෙකුට විකුණලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ රෙජිස්ටර් කාර්යාලවල තියෙන ඒ නිලධාරීන්ගේ ඒ තියෙන අඩුපාඩුකම් අපි හඳුනාගෙන ඒවා නිවැරදි කර යුතුයි. ඒ වගේම තමයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි දැන් විශේෂයෙන්ම දැන් බන්ධනාගාර ගත්තම දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන බන්ධනාගාරය ගත්තම ඒකේ රැඳවීමට ඉන්න පහසුකම් තියෙන 174 දෙනෙකුටයි. හැබැයි මේ වෙනකොට අද දවසේ ඉන්නවා 305 දෙනෙක්. එතකොට 174 දෙනෙකුට ඉන්න තියෙන පහසුකම් තියෙන බන්ධනාගාරේ 305 දෙනෙක් අද වෙනකොට ඉන්නවා. එතකොට මේ වෙනකොට අද ඒකේ බැසිකලි පද්ධතිය සම්පූර්ණයෙන්ම ඒවා ඉතිරිලා ගිහිල්ලා ඒ ප්‍රදේශයේ ඉන්නවට ඉන්න ජනතාව දැඩි අපහසුතාවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ගරු අධිකරණ ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි අනිත් හැම බන්ධනාගාරවල මේ තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මේ වගේ වැඩ කරන කාර්ය මණ්ඩලය. දැන් පොළොන්නරුවේ නවනගරේ තියෙන බන්ධනාගාරය ගත්තොත් නියමිත කාර්ය මණ්ඩලය ඉන්නවනේ 140 දෙනෙක්. මේ 140 දෙනෙක් ඉන්න ස්ථානක අද ඉන්නේ 99 දෙනයි. එතකොට හැබැයි මේකේ රැඳවියන් ඉන්නවා 305 දෙනෙක්. එතකොට මේ කොහොමද මේගොල්ලෝ මේක බලාගන්නේ? ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අධිකරණ ඇමතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මූලාසන මන්ත්‍රීතුමනි දැන් විශේෂයෙන්ම මේකට අදාළ නොවුනත් දැන් අපේ මේ ලංකාවේ විවාහගත වෙලා විදේශගත වෙනවා අපේ රටේ ඉන ලාංකිකයෝ. එතකොට ඒ රටේදී ඒ අය දික්කසාද වුණත් නැවත එයාට මේ ලංකාවට විවාහ වෙන්න වුණොත් ලංකාවෙත් නැවතත් ඒ දික්කසාද නඩුවත් දාන්න ඕන. ඉතින් මේවා මං හිතන්නේ වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම 1921 අංක 41 දරන ඒ පනත තිබුණත් ඒ පනතට මේක ඇතුල් කරන්න ඕන. මොකද එකම නඩුව දෙපාරක් මේ වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා ඒ එන්නේ මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. ඒවා හඳුනාගෙන මේවට මේ වෙනස් වෙන සංශෝධනත් එක්ක ක්‍රියාත්මක කරොත් හොඳයි කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම තමයි මූලාසන ගරු මන්ත්‍රීතුමනි දැන් විශේෂයෙන්ම අද දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම මත්ද්‍රව්‍ය දැන් අපි පුංචි කාලේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඒ ඉස්කෝලේ යන කාලය තුල අපි කවදාවත් මේ මත්ද්‍රව්‍ය ගැන අපි අහලා තිබුණේ නැහැ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගැන. ඒ වගේම අනුරාධපුර ගත්තත් ඒත් ඒ වගේ. අද දැන් මට පෙර කතා කරපු අපේ ගරු මන්ත්‍රීවරු කිව්වා මේ අයිස් කියන මත්ද්‍රව්‍ය අද මේක නිකන් වසංගතයක් වගේ. මේ හැම පාසල් යන දරුවෙක්ම ඒ වගේම මේ කොළඹ ඉස්කෝලවල ගත්තත් එහෙමයි මේ හැමතැනම. ඒ වගේම අපි දැන් මම අහන්න ලැබුණා මේ පවණක් මේ බස් රියදුරු ඒ කියන්නේ මේ හුඟක් වෙලාවට ඈත යන රියදුරු මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා රියදුරු කරනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. ඉතින් මේ ගැන සම්පූර්ණයෙන්ම හොයා බලන්න වෙනවා. මොකද පුංචි දරුවෝ විතරක් නෙවෙයි අද මේ අපේ රටේ ඉන්න වැඩි හිටියෝ පවා
මන්ත්‍රීතුමා විනාඩි දෙකක කාලයක්
මේ මන්ත්‍රීවට අබ්බැහි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධවත් විශේෂයෙන්ම අධිකරණ ඇමතුමා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරලා මේ සම්බන්ධවත් කටයුතු කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, දැන් අද වීමිල ගත්තම, දැන් මේක විශේෂ අදාළ නොවුණත් අද කොළොන්නර දිස්ත්‍රික්කයේ ගත්තම මේ අස්වැන්න නෙලලා මහකන්න පටන් ගන්න බලාපොරොත්තු වන හෙට දැන් පොළොන්නර දිස්ත්‍රික්කයේ ජලය ලබා දෙනවා. හැබැයි තාම ඒගේ වී ටික විකුණ ගන්න බැරිලා තියෙනවා. නිසි මිලක් ලැබිලා නැහැ. රජයේ විසින් වී ගන්නවා කිව්වට නිසි මිලක් ලබා දීලා නැහැ. ඒ වගේම තමයි පොහොර ලබා දෙනවා කිව්වට කිසිම ස්ථානක මේ පොහොර ටික කොහෙන්ද ගන්නෙ, කීයද මේ පොහොර ලබා දෙන්නේ කියන ගැන කිසිම දැනුවත් කිරීමක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධවත් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන අද අපි මේ පාර්ලිමේන්තුව ගත්තම අද 225ටම එළියින් අය චෝදනා කරනවා. හැබැයි අපි මේ හරි දේවල් මේ පාර්ලිමේන්තුවෙන් හරි විදියට මේ නීති හරි විදියට ක්‍රියාත්මක වුණොත් මේවා ඒවා හරි විදියට එළියේ ක්‍රියාත්මක වුණොත් විශේෂයෙන්ම මේ ස්ථානවල නිලධාරීන් දැන් අපි පාර්ලිමේන්තුවේ මේ නීති හදලා මේවා සම්මත කරලා අපි මේවා ස්ථීර කරලා දෙනවා. හැබැයි මේ නිලධාරි විසින් මේවා හරි විදියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒකට අපිට චෝදනා කළ වැඩක් නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා මේක මන්ත්‍රීවරු වගේ මේ
225 වගේම
මේ එළියේ සේවය කරන නිලධාරීන් එයාගේ වගකීම් සහ යුතුකම් ඉෂ්ට වුණොත් මම හිතන්නේ අද මේ අපේ තියෙන රටේ තියෙන ප්‍රශ්නේ 150%කින්වත් අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේක අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි.
බොහොම ස්තුතියි මතුමා. ඊළඟට ගරු ප්‍රේමනාත් සී ඩොලවත මතුතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි සම්මාපත්තුමනි. අද දිනේ පාර්ලිමේන්තුව තුල දීර්ඝ කාලයක් ගත වෙච්ච දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් විය යුතු 50 ගණනාවක් සංශෝධනය වෙලා අපේ රටේ මිනිසුන්ගේ හැසිරීම හා නීතියත් එක්ක තියෙන වෙනස අඩු කරන්න ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය, නීති සෑදීම, නීති වෙනස් කිරීම, මිනිසුන්ගේ හැසිරීම එක්ක ගැළපෙන විදිහට නීතිය හරියටම ගැළපෙන ආකාරයට සකස් කිරීම එක ප්‍රධානම කාර්යය. එහි මූලිකාංගයක් වශයෙන්ම අපි දන්නවා නොතාරිස් පනත, ඇටෝනි බලපත්‍ර පනත, ලේඛන ලියාපදිංචි කිරීමේ පනත, අන්තිම කැමැති පත්‍ර පනත, වංචා වැළැක්වීමේ පනත, මේ පේන පනත් එකට යාවෙමි. මේ ලේඛන හා බැඳුණු කාර්යයන් නිසි ලෙස නියාමනය කරන්න ඒ අවශ්‍ය නීති සම්පාදනය වෙනවා. විශේෂයෙන්ම අපි කවුරුත් කතා කරපු විෂ වර්ග අභින් හා අන්තරාකාර ඖෂධ වර්ග සම්බන්ධ පනත් කෙටුම්පත සංශෝධනය අද දවසේ නොවෙන්නේ සුවිශේෂ හේතු නිසා. ඒ තමයි අපි කවුරුත් මේ ගැන කතා කළා. මේක අතිශය වැදගත් පනත් කෙටුම්පතක්. අපිට දිගින් දිගටම විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ අයිස් කියන මද්‍රව්‍ය මේ අදාළ පනතට වැටලා තිබ්බේ නැහැ. ඒතර මේ අයිස් කියන පනත මද්‍රව්‍ය මේ පනතට වැටෙන්න අවශ්‍ය සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා තමයි පනත් කෙටුම්පත ගෙනිටි. ඒකම අපි පසුගිය දිනක අධිකාර අමාත්‍යවරයාත් එක්ක තිබ්බ සාකච්ඡාව ප්‍රතිපලයක් ඇටිබ අපි එතුමත් එක්ක සාකච්ඡා කළා. ඉදිරියේදී ඇතිවීමට නිර්මාණය වීමට ඇති ඕනෑම මද්‍රව්‍යයක් එතුමාගේ ගැසට් පත්‍රයකින් එතුමාගේ බල ප්‍රකාරයෙන් මේ කරේට යොමු කිරීම අවස්ථාවේ අපි එතුමාට පැහැදිලිව ආධාරණය කරා. ඒ අනුව සමහර අවස්ථාවල නීතියේ හිඩසක් තියෙන්න බෑ මිනිසුන්ගේ හැසිරීම එක්ක. ඒ නිසා තමයි ඉදිරියේදී ඉදිරිපත් කරනකොට එකි වෙනත් මද්‍රව්‍යයක් මේ පනත් කෙටුම්පතට අදාළ කරගත්තාම ඔය කියන විදේශ රටවලින් හෝ දේශීය හෝ නිෂ්පාදනය වෙන නොයෙක් අරුමෝසන් වර්ගයේ මද්‍රව්‍යත් මේ කියන නීතියේ පාලනය යටත් කිරීමේ හැකියාව තියෙනවා කියන කාර්යය මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ නොතාරිස් ආඥා පනත සම්බන්ධයෙන් පැහැදිලිවම කනිෂ්ඨ නීතිජවරුන්ගේ ගාස්තු රුපියල් 50,000ක් නොතාරිස් වරයෙකු වීම සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වය පිළිබඳව නැවත සලකා බැලීමේ අවස්ථාවක් තිබෙනවා. හැබැයි පැහැදිලිවම විශාල වශයෙන් වංචා සහගත ඉඩම් ගනුදෙනු වලට අදාළ ඒ වංචා සහගත නොතාරිස්වරු සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීම, එයට වැඩි වශයෙන් දඩ නියම කිරීමේ කර්තව්‍ය සිද්ධ කිරීම මේ පනත් කෙටුම්පත තුළ සිද්ධ වෙනවා. ඒ වගේම මේ දඩ මුදල් නැංවීම, ඒ වගේම මාසික ලැයිස්තු නිසි පරිදි ලබා දීම, ඒ වගේම තමන්ගේ මේ ලේඛන ඉදිරිපත් කිරීමේදී මේ අදාළ ලයිසන් එක අවුරුද්ද පතා අලුත් කිරීමේදී ඒ අවශ්‍ය නීතිමය තත්ත්වයන් තවදුරටත් නිර්මාණය කළා වංචාවල් ඇති වෙන දින ඉදිරි ප්‍රස්තාව අවම කරලා තිනවා මේ නොතාරිස් ආඥා පරිදි සංශෝධන තුලින් ඒකම අන්තිම අපි දන්නවා මේ ලේඛන ලියාපදිංචි වංචි කිරීමේදී පැහැදිලිව අපි දන්නවා මේ ඔප්පු සැදීමේදී විශාල වශයෙන්ම තියෙන තත්ත්වයක් තමයි අද අපි කවුරුත් දන්නවා අයිතිකාරයෝ හදලා අයිතිකාරෝ නිර්මාණය කළා සමහර ලාට අහිංසක මිනිසුන්ගේ දේපල වෙනත් පාර්ශ්වයන්ට යොමු කරනවා ඒක වළක්වන්න මේ වංචාවලෙක් මේ ආඥාපනතර කියන සංශෝධනය තුල අස්සනට අමතරව මහපටැංගිල්ලක ඇඟිලි සලකුණ ලබා දීම අනිවාර්ය කරලා තියෙනවා මේ පනත් කෙඳුම්පත්වල මේ සංශෝධනය තුලින් ඒකම ඇටෝනි බලපත්‍ර සමහර ලාට අපි දකින්න ඇටෝනි බලපත්‍ර සමහර ලාට ලියාපදිංචි කරන්නේ නැහැ විශේෂයෙන්ම ඔය මූල්‍ය සමාගම් සමහර අවස්ථාවල ඇටෝනි බලපත්‍ර සකස් කරනවා ලියාපදිංචි කිරීමක් කරන්නේ නැහැ එවැනි අවස්ථාවක සඳ විශාල වශයෙන් අසරණ ණය ලබා ගන්න අසරණ මිනිස්සු මූල්‍ය සමාගම් වල ඒ තියෙන බල පරාක්‍රමයට හසු වෙලා අසරණ වෙනවා. සමානලට කරගන්න දෙයක් නැහැ. ණය ගන්න ගියාම ඔය ආයතන වලින් ඕනම කොලයකට අස්සම් කරනවා. හැබැයි ඇටෝනි බලපත්‍රය අස්සම් කිරීම අස්සම් කරන ද ඇටෝනි බලපත්‍රය ලියාපදිංචි කිරීම තුලින් ඒයටත් සහනය ලැබෙනවා. ඒ වගේම වංචාගත සහගත ක්‍රියාවන් අවම වීම පැහැදිලිවම සිද්ධ වෙනවා. ඒකම මේ කියන අපි දන්න අන්තිම කැමති පත්‍ර විශේෂයෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ඒ ආගේ දේපල සමාජයට එයාට සීවි කළලා තියෙන අවස්ථාවල අන්තිම කැමති පත්‍රයේ බොහෝ වෙලාවට වැරදි ලෙස භාවිත කරන ස්වරූපයක් අපි දැකලා තියෙනවා. අපි දන්න අන්තිම කැමති පත්‍රයක් වළංගු අන්තිම කැමති පත්‍රයක් වෙන්න නොතාරිස්වරයෙකු සහතික කිරීම වගේම සාක්ෂිකරුවන් පස් දෙනෙකු ඉදිරියේ අත්සන් කරලා සාධන පත්‍රයකුත් අන්තිම කැමති පත්‍රයක් ලෙස වළංගු වෙන්න පුළුවන්. හැබැයි මෙහි මේ නව සංශෝධනය තුළ සාක්ෂිකරුවන් පස් දෙනෙකු ඉදිරියේ සකස් කරන අන්තිම කැමති පත්‍රය අවලංගු කරලා තියෙනවා. නොතාරිස්වරයෙකු ඉදිරියේ සකස් කරන අන්තිම කැමති පත්‍රය වළංගු වන අතර ඊට අමතරව ඒ වළංගු ඒ සාධන පත්‍රය සඳහා ඒ අන්තිම කැමති පත්‍රය සඳහා ඒ අදාළ ඇංගිලි සලකුණ ලබා දීම අනිවාර්ය කරලා තියෙනවා. එතකොට ඒ අනුව බැලුවාම වංචා සහගත ක්‍රියාවන් වලට තියෙන ඉඩ ප්‍රස්තාවල් අවම කරලා වැටබැඳලා තියෙන කාරණේ පැහැදිලිව අපිට මේ අදාළ සංශෝධන තුළින් දකින්න පුළුවන්. ඉතින් මේ සමහරු කියන්න පුළුවන් ඇයි ඔයිට වැඩි අලුත් ක්‍රම තියෙනව නේද ඇයි ඔවා යොදාගන්න බැරි කියන කාරණේ කියන්න පුළුවන්. අපි දන්නවා පැහැදිලිවම ඔය කියන සියලුම මානුෂීය හැසිරීමට අපිට පාලනය කරන්න බෑ. හැබැයි අපි කෙමෙන් අපිට පුළුවන් විදිහට මේ කියන තත්වයන් අපි මග හරවා ගන්න අවශ්‍ය කාර්ය අපි ඉෂ්ට කරන්න ඕනේ. දැන් මේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් විශාල පසුගාමී අදහස් සමාජගත වෙනවා පහුගිය කාලේ පුරාවට. දැන් දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කාර්ය සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුව මොනවටද පාර්ලිමේන්තුව වහලා දෙන්න ඕන කියන කාරණා පැහැදිලිව කියනවා. ඒ නිසා මම මේ වෙලාවේ අවස්ථාවක් ගන්නවා. මේක තමයි පාර්ලිමේන්තුවේ ක්‍රියාමාර්ගය. මේක තමයි පාර්ලිමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක වෙන ආකාරය. අද අධිකරණ අමාත්‍යතුමා මේ ඉදිරිපත් කරන සංශෝධන තුළ මේ නීතිය වෙනස් වීම තුළ මිනිසුන්ගේ විශාල ප්‍රශ්න ගැටළු ගණනාවකට උත්තර ලැබෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ පනත් සංශෝධන වීම වගේම විශාපින් අන්තරාකාර ඖෂධ පනතයත් ඉතාමත් කඩිනමින් අර කියපු අර සියලුම මත්ද්‍රව්‍ය ආවරණ වෙන විදිහට ඉදිරිපත් වෙයි කියලා මම විශ්වාස කරන ඔබ දිනකදී ඒකම මේ කාරණාක මේ පාර්ලිමේන්තුවට නොයෙකුත් විවේචන එල්ල කරන වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අද විපක්ෂය මේ 22 ආණ්ඩුකේ ව්‍යවස්ථාව ගැන දිගින් දිගටම කතා කරනවා. කරුණාකර එකක් කියන්න ඕනේ තමුන් ආංශලා මේ 22 ආණ්ඩුකේ ව්‍යවස්ථාව සංශෝධනයෙන් දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා. 22 ආණ්ඩුකේ ව්‍යවස්ථාව සංශෝධනය කියනවා. 22 ආණ්ඩුකේ ව්‍යවස්ථාව සංශෝධන අපි ඡන්දේ දෙනවා. ඒක පැහැදිලිව අපි කියනවා. ඒක අපි පහුගිය කාලේ පුරාවෙන්දම කියපු දෙයක්. තමුන් ආංශලා ඔය කියන අවුරුදු 4 2 ප්‍රශ්නයක් නැහැ. සංශෝධනය ගෙනාවත් නොගෙනාවත් අවුරුදු 2 තියෙන්නේ. අපිට එම ගැටලුවක් නැහැ. අපි මේ අදාශ්‍ය සංශෝධන අපි අදාළ සංශෝධන අපි ඡන්දේ දෙනවා කියන එක පැහැදිලිව කියනවා. ඒකම දුත්තුපුරවැසි භාවය සම්බන්ධ වෙනොත් පැහැදිලිව දුත්තුපුරවැසි කොට නැවත පාර්ලිමේන්තුවේ මේ සංශෝධන අපි පැහැදිලිව ඒ සංශෝධනය ගෙනල්ලා ඒක වෙනස් කරන ඕන කියන තැනට අපි පක්ෂව ඡන්දේ දෙනවා. ඒක පැහැදිලිව අපි කියන්න ඕනේ. ඒ නිසා තමුන්නාන්සලා මේ අවශ්‍ය නැති දේශපාලන වාසි ගන්න. මේක අපි නිසා ගෙනාවා. මේක අපි ගේනවා. ගෙන නොගෙනාව බලා ගන්න පුළුවන්. ඒ කියන කාරණා කියන්න එපා කියන කාරණේ පැහැදිලි කරනවා. මොකද අපේ ආණ්ඩුව තුල යම් යම් සාකච්ඡා යම් කාරණා සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. හැබැයි අපි මුලින් ඉඳලාම මේ සම්බන්ධ සාකච්ඡාව දිගින් දිගටම අනතුරු යන මේ අවස්ථාවේදීම මෙහි අවශ්‍යතාවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාව ඇති කිරීම සම්බන්ධයෙන් සහ මේ අවශ්‍ය 22 සංශෝධනයෙන් අපේ සහයෝගය ලබා දෙනවා කියන කාරණය පැහැදිලිව අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා මූලාසනරුඩ මන්ත්‍රීතුමනි මේ කාරණා සම්බන්ධයෙන් විපක්ෂය බොරදියේ මාළු බාන උත්සාහ කරන තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. ඒකම අද එක මන්ත්‍රීවරු එක්කව සමහර වෙලාවට ත්‍රස්තවාදී පනත දාලා තියෙනවා මේ ශිෂ්‍යයන් වර්ධනය කරන්න කියලා. පැහැදිලිව කියන්න ඕනේ ඒ ශිෂ්‍යෝ ක්‍රියාත්මක වෙන්නේ ත්‍රස්තවාදීන් ආකාරයට. මෙරටේ ආර්ථිකය වටන මෙරටේ විදේශ සංචාරකව මෙරට එනවට ඒ වෙන අවස්ථාව නැති කරන්න මෙරටේ මිනිස්සුන්ට කන්න නැතුව තෙල් ටික නැතුව මේ මිනිස්සු මහපාරේ මැරෙනකොට ඒ වෙනුවෙන් අවශ්‍ය ආර්ථික ශක්තිය රටට ගේයලා රට නිවැරදි දිශානතියට ගමන් කරන උත්සාහ කරන වෙලාවේ මේ විදේශයක සංචාර ටික මේ සීසන් එක ළඟ වෙලාවේ එන එක වළක්වන්න කරන උත්සාහය සම්බන්ධයෙන් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි එක පැත්තකින් බැලුවාම එනිසා අපි කියන්න කැමති මෙවැනි ආර්ථික කුමන්ත්‍රණ ආර්ථික ත්‍රස්තවාදී ප්‍රහාර එකාකාරයක මේ ආර්ථික ත්‍රස්තවාදී ප්‍රහාර කියන්නේ බෝම්බ විතරක් ගන්න එක නෙමෙයි මේ ආර්ථික ත්‍රස්තවාදී ප්‍රහාර ඉතින් මේ සම්බන්ධයෙන් පැහැදිලිවම අපි නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය අපි බලන් ඉන්නවා පුද්ගල අයිතිවාසිකම් උද්ඝෝෂණයට ඇති අයිතිය භාෂණයට ඇති අයිතිය අපි කවදා පෙනී ඉන්න
මිනිස්සු මත්තුමා විනාඩි දෙකක කාලයක් තියෙනවා
පැහැදිලිවම මේ සම්බන්ධයෙන් අපි පැහැදිලිව කියන්න ඕනේ මේවත් ත්‍රස්තවාදී ක්‍රියා ඒකම මේ පාර්ලිමේන්තුවේ නොයෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුවේ වැදගත් සාකච්ඡා වෙන්නේ පාර්ලිමේන්තුවේ වියදම වැඩි ඉතින් ඒ නිසා මම පැහැදිලිව ද බුක සම්මානයේ දිනපු ශ්‍රේහාන් කරුණාතිලක මහත්මයාගේ මම කියුවේ චැට්ස් විත් ද ඩෙඩ් කියන පොත මේක මුල් එඩිෂන් එක ආවේ නම චැට්ස් විත් ද ඩෙඩ් කියන පොත ඉතින් මේක ෂෝට් ලිස්ට් වෙච්ච ගමන් මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා මෙතුමට සුභාශිංසනයක් කරනවා ඉතින් මේ මේ ජනමාධ්‍ය වේදිකාව මේ ජනමාධ්‍ය ඔය කියන කාරණා කවදාවත් එළියට දාන්නේ නැහැ. ඒගොල්ලෝ එයාට අවශ්‍ය ඒ හාස්‍ය දකින කුණු රසයද ගන්න ඕන කාරණා ජනමාධ්‍ය තුල කියනවා මිසක් පාර්ලිමේන්තුවේ කරන ඒ විග්‍රහ පොතක් පතක් කීම සම්බන්ධයෙන් ඒකෙන් සාර කරන විග්‍රහ සම්බන්ධයෙන් වචනයක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ නිසා මම කොහොම පැහැදිලිව කියන්නේ මීට මාස ගණනාවකට ඉස්සෙල්ලා ශ්‍රේහාන් කරුණාතිලක මහත්මගේ පොත ෂෝට් ලිස්ට් කරපු වෙලාවේ මම ඒක පාර්ලිමේන්තුවේ කතා කරලා ඔහුට සුභපැතුවා. ඒකම ගරු මුලාසනරට පන්ති තුනේ මම අවස්ථාවක් කරනවා ද 7 moons of the Mali Almeida මේ කියන පොත අද මම බොහොම කැමැත්තෙන් අපේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු පුස්තකාලයට තෑග්ගක් හැටියට දෙනවා. මොකද මම ඉගෙනගත්ත DSN ලගේ විද්‍යාලයේ අපි හැමදාම ඉස්කෝලේ උපන්දිනයට අපි තෑග්ගක් දෙනවා. පුස්තකාලය ගොඩක් ශක්තිමත් කරන නිසා අද මේ 7 moons of the Mali Almeida කියන පොත මම පාර්ලිමේන්තු පුස්තකාලයට තෑග්ගක් හැටියට දෙනවා. විශේෂයෙන්ම මේ කාරණේ කියන්න මම ප්‍රධාන වශයෙන් අද මේක මුල්ලුනේ අද උදේ පාර්ලිමේන්තුව තුල උණුසුම් සංවාදයක් ඇති වුණා ඉගෙන ගන්න භාෂාව සම්බන්ධයෙන්. නීති අධ්‍යාපනයේ මාධ්‍ය සම්බන්ධයෙන් ඉතින් මම පහුගිය කාලේ පුරාවට මම හිටියේ අපේ රටේ අධ්‍යාපන මාධ්‍ය ඉංග්‍රීසි විය කියන තැන. තමන් කතා කරන භාෂාව තුළ තමන්ගේ ජාති ලේසෝ දේශානුරාගය තීරණය වෙන්නේ නැහැ කියන කාර්ය මත තමයි මම ඉන්නේ. හැබැයි ඒකට බාධාවත් තියෙනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන උනත් වෙනස් කරලා නව ලෝකයට යන්න පුළුවන් නම් තප්පර 10 කරනවා. වෙනස් කරලා නව ලෝකයට යන්න පුළුවන් නම් අපේ රටේ තරුණ තරුණියෝ ලෝකෙ දිනන්න පුළුවන් නම් ඒ භාෂාමය ගැටලුව එහාට ගලලා විනාශ කරලා ඒ පිම්ම පැනලා ඉදිරියට යන්න පුළුවන් වුණා නම් ඒක තමයි ව්‍යුත්පත්තිය. ඒ නිසා මම හිතනවා නීති විද්‍යාලයේ ශිෂ්‍යයන්ටත් මම නැවත ඉල්ලා සිටිනවා ඒ අයගේ ප්‍රශ්නේ මට තේරෙනවා ඒකට යම් ක්‍රමික කාලයක් ලබා දිය යුතුයි. හැබැයි ආපහු නොවෙනස් වෙන ප්‍රතිපත්තියක් හැදෙන්න නීති විද්‍යාලයේ විභාග ටික ඉංග්‍රීසියෙන් කරනොත් හොඳයි කියන කාරණේ ඉන්න ගමම ඒ අයගේ ප්‍රශ්නෙට උත්තරය ලැබිය යුතුයි කියන කාරණා මතක් කරගම සමහර අමාරු තීරණ ගන්න අපි අද අපි තීරණය කරොත් අපිට ඉන්දියාව වගේ ඉස්සරහට යන්න පුළුවන් වෙයි. නැත්නම් අපි හැමදාම ලින්ද ඇතුලේ ඉන්න මැඩියෝ වගේ අපි එකතන පල්වෙයි. ඒ සඳහා අවශ්‍ය නීති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ලබා ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. අර්ථදාහ MS ගෞරව MS තෞෆික් අවර්ගල් உங்களுக்கு 6 நிமிடம்.
ගෞරව උරුපිනර අවර්ගලේ එවලෝ නේරම්
6 நிமிடம்.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. සභාපති තලමේ රාංගම් ගෞරව උරුපිනර අවර්ගලේ இந்த விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் கூறுவதற்கு நேரம் தந்தமைக்கு நான் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். முதலில் எங்களுடைய கௌரவ அமைச்சர் அவர்களுக்கு நீதி அமைச்சர் அவர்களுக்கு எனது மனமார்ந்த நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். காதி நீதிபதிகள் நியமிக்க வேண்டும் என்ற கோரிக்கையை விடுத்ததன் பின்பு நீண்ட காலமாக விண்ணப்பங்கள் கோரப்பட்டிருந்தும் அது நிலுவையில் இருந்த நேரத்தில் அதை உடனடியாக மீண்டும் காதி நீதிபதிகளை நியமிப்பதற்கான அந்த விண்ணப்பங்களை மீண்டும் கோரியமைக்கு எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். அதேபோன்று இன்று நாட்டில் எல்லா பிரதேசங்களிலும் இன்று போதை வஸ்து இளைஞர்கள் மத்தியில் பாரிய ஒரு அதிகரிப்பை கொண்டிருக்கின்றது. இளைஞர்கள் எல்லோரும் போதை வஸ்துக்கு அடிமையாக்கப்பட்டு கொண்டிருக்கின்றனர். இதனை உடனடியாக அரசாங்கம் நிறுத்த வேண்டும். இதற்கு உடனடியாக ஒரு சரியான ஒரு வேலை திட்டத்தினை செய்ய வேண்டும். இல்லாவிட்டால் உண்மையிலேயே ஒவ்வொரு பிரதேசங்களிலும் இருக்கின்ற இளைஞர்கள் பாரிய பாதிப்புள்ளாகி நாடு பாரிய ஒரு பின்னடைவை சந்திக்க வேண்டிய நிலை ஏற்படும். ஆகையால் அரசாங்கம் இது ஒவ்வொரு பிரதேசத்திலும் விசேடமாக ஒவ்வொரு பிரதேசத்திலும் இருக்கின்ற ஒவ்வொரு போலீஸ் பிரிவிலும் அதற்கான விசேட படையினரை ஒரு விசேட ஒரு குழுவை அமைத்து அதில் எல்லா படைகளையும் ஒன்றிணைத்து போலீஸ் மாத்திரமில்லாமல் அதை போன்று ராணுவ படை, அதை போன்று கடற்படை, விமானப்படை என்று எல்லா அங்கத்தவர்களையும் ஒன்றாக சேர்த்து ஒரு விசேட நடைமுறை ஒன்றை ஏற்படுத்தினால் மாத்திரம்தான் இதை நாங்கள் ஒரு சரியான வழிக்கு கொண்டு வர முடியும். அதே போன்று பாடசாலை மட்டத்திலும் ஒரு சரியான ஒரு நடைமுறைப்படுத்தப்பட வேண்டிய சில நடவடிக்கைகளை பாடசாலை மட்டத்திலும் எடுக்க வேண்டிய ஒரு கடப்பாடு இருந்து கொண்டிருக்கின்றது. இதை செய்வதன் மூலம்தான் எதிர்காலத்தில் எங்களுடைய இளைஞர்களை சரியான ஒரு வழிக்கு கொண்டு வர முடியும். அதே போன்று கிண்ணியா பிரதேசம் உங்களுக்கு தெரியும், கிட்டத்தட்ட 100,000+ மேற்பட்ட சனத்தொகை கொண்ட பிரதேசம். அங்கு இதுவரைக்கும் நிரந்தரமான நீதிமன்ற கட்டிடத் தொகுதி இதுவரைக்கும் ஏற்படுத்தப்படவில்லை. கடந்த 2011-12 காலப்பகுதியில் கௌரவ ரவுப் ஹக்கீம் சார் அவர்கள் நீதி அமைச்சராக இருந்த பொழுது அதற்கான நிதியினை ஒதுக்கீடு செய்து அந்த வேலையை ஆரம்பிக்க இருக்கின்ற நேரத்தில் இடப்பிரச்சனை காரணமாக அந்த வேலை திட்டத்தை எங்களால் அங்கு ஆரம்பிக்க முடியாமல் போய்விட்டது. அதற்கு பிறகு தொடர்ந்து நாங்கள் ஒவ்வொரு நிதியமைச்சர் வருகின்ற காலங்களில் நாங்கள் அதற்கான நிதி ஒதுக்கீட்டினை கேட்டாலும் உண்மையிலேயே சரியான இடம் அடையாளப்படுத்தப்படாதபடியினால் எங்களுக்கு அந்த கட்டிட தொகுதியை, நிரந்தர நீதிமன்ற கட்டிட தொகுதியை கொண்டு செல்ல இயலாமல் போய்விட்டது. அதற்கு பிறகு இன்று நாங்கள் திருகோணமலை மட்டக்களப்பு வீதியில் ஒரு காணியை அடையாளப்படுத்தி அதை நீதிமன்றத்துக்கென்று ஒதுக்கீடு செய்திருக்கின்றார்கள். அந்த காணியில் நான் நினைக்கின்றேன் தற்பொழுது நாடு இருக்கின்ற நிலைமையில், நிதி நிலைமை மோசமாக இருக்கின்ற நிலைமையில், புதிய கட்டிட நிர்மாண வேலைகளை செய்ய முடியாத நிலையில் இருந்து கொண்டிருக்கின்றது. ஆகவே 2023 வருகின்ற அந்த வரவு செலவு திட்டத்துக்கு பிறகாவது அந்த நீதிமன்ற கட்டிட தொகுதியை கிண்ணியா பிரதேசத்திற்கு கட்டித்தர வேண்டும் என்று கௌரவ அமைச்சர் அவர்களிடம் நான் ஒரு வேண்டுகோளை விடுக்கின்றேன். அதே போன்று இன்று திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையில் பெரும்பான்மையானவர்கள் மீனவர்கள் தங்களுடைய அந்த கடல் தொழிலை செய்து கொண்டிருக்கின்றார்கள். தற்பொழுது நாடு இருக்கின்ற நிலைமையில் உங்களுக்கு தெரியும், இன்று விலையேற்றம் உச்சத்தில் இருக்கின்றது. தங்களுடைய வாழ்வாதாரம் இல்லாமல் வாழ்க்கை செலவு அதிகமான இருக்கின்ற இந்த நிலைமையில் கடந்த வாரம் கிண்ணியா பிரதேசத்தைச் சேர்ந்த மீனவர்கள் கடற்படையினால் கைது செய்யப்பட்டு அங்கு நீதிமன்றத்தில் ஆஜர்படுத்தப்பட்டிருக்கின்றார்கள். உண்மையிலேயே மீனவர்களுக்கு வழங்கப்படுகின்ற ஒவ்வொரு மாதமும் 15 லிட்டர் மண்ணெண்ணெய் மாத்திரம்தான் அவர்கள் வழங்குகின்றார்கள். உண்மையிலே அதை வைத்து அவர்கள் தூர இடங்களுக்கு செல்ல இயலாத நிலைமை. குறுகிய வட்டத்துக்குள்ளே தான், குறுகிய எல்லைக்குள் மாத்திரம்தான் அவர்கள் மீன்களை பிடிக்க செல்லலாம். அப்படி செல்லுகின்ற பொழுது உண்மையிலேயே அது அவர்கள் கைது செய்யப்பட்டு இன்று ஆஜர் செய்யப்படுகின்றது. உண்மையிலேயே அதை அரசாங்கம் கவனத்தில் கொண்டு அதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும். அதே போன்று 2019 அதிபர் சேவை தரம் மூன்றிற்கு மட்டுப்படுத்தப்பட்ட போட்டி பரீட்சையில் சித்தி அடைந்த அந்த ஆசிரியர்களை அவர்கள் நேர்முக பரீட்சைக்கு அழைக்காமை ஒரு பாரிய பிரச்சனையை தமிழ் மொழி மூல பரீட்சார்த்திகளுக்கு மத்தியில் கொண்டு வந்திருக்கின்றது. அதில் அவர்கள் இலங்கை அதிபர் சேவை 1885 கீழ் 31 இலக்க 2014-10-22 பிரமாண குறிப்பின் 6.2.2 பின்வருமாறு குறிப்பிடப்படுகின்றது. அனுமதி அளிக்கப்பட்ட பதவிகளினுள் நிலவுகின்ற வெற்றிடத்திற்காக ஆட்சேர்ப்பு செய்யும் போது சிங்கள மற்றும் தமிழ் மொழி மூல ரீதியில் நிலவுகின்ற வெற்றிடங்களை எண்ணிக்கைக்கேற்ப சிங்கள மற்றும் தமிழ் மொழி ஆகிய இரு மொழிகளிலும் தனித்தனியாக ஆட்சேர்ப்பு செய்யப்படும். இவ்வாசகமானது மீறப்பட்டு நியாயமானது 1918 வெற்றிடங்களுக்கு 167 பேர் மாத்திரமே தமிழ் மொழி ரீதியாக வழங்கப்பட்டது. இதை
எங்களுடைய கௌரவ கல்வி அமைச்சர் இருந்து இங்கு சென்று விட்டார். அவரிடம் கூறலாம் என்று நினைத்திருந்தேன். இதை எங்களுடைய கௌரவ கல்வி அமைச்சர் அவர்கள் இதை கருத்தில் கொண்டு அவர்களுக்கு அந்த இழைக்கப்பட்ட அந்த அநீதியை நிவர்த்தி செய்வதற்கு மீண்டும் அவர்களை அவர்களை மீண்டும் இன்டர்வியூக்கு அழைக்க வேண்டும் என்று கேட்டுக் கொள்வதோடு, கடைசியாக இன்று குச்சவெளி புல்மோட்டை பிரதேசங்களில் அங்கு ஏற்கனவே நீண்ட காலமாக விவசாயம் செய்து வந்த காணிகளை இன்று ஆர்கியாலஜிக்கல் டிபார்ட்மெண்ட் அவர்கள் வர்த்தமானி மூலம் அறிவித்து அந்த காணிகளை, ஆயிரக்கணக்கான ஏக்கர் காணிகளை இன்று அபகரித்துக் கொண்டிருக்கின்றார்கள். இதை உடனடியாக அரசாங்கம் நிறுத்த வேண்டும். இன்று நாடு இருக்கின்ற இந்த நிலைமையில் அந்த விவசாய காணிகளை உரிய அந்த உரியவர்களுக்கும் அங்கு இருக்கின்றவர்களுக்கும் வழங்கி இந்த விவசாயத்தை மேம்படுத்துவதற்கு அரசாங்கம் உரிய நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன்.
நன்றி உறுப்பினர் அவர்களே. இலங்கட்ட கரு லலித் மஞ்சு வர்ணகுமார மந்திரித்துமா ஒவ்வொருமாட வினாடி அட்டக காலத்தினோமிசதி
வந்தேனா மூலாசனை கரு மந்திரித்துமனி அத்தனை மததினே அதிகாரம் மாத்தியத்துமா விஷயம் மே கட்ட வடா தெலதாயி மே கட்ட இதிரியட்ட எனக்கொட்ட ஏ தீயன் அடுப்பாடு ஹதாகனான வெடப்பில்லத்துல இதா வட்டினா ஏ சன்சோதன பிரமாணக்கியனால தீயனும் எத்தனை மேக்கு என ஸ்துதி வந்து என்னோன்னு முகத அப்த ரட்ட தீவுனு வேணக்கொட்ட அப்பே ரட்ட இஸ்ரஹாட்ட எனக்கொட்ட காலையும் காலட்ட வினஸ்தினக்கொட்ட ஏ வகையும் தாக்சனியா தீங் இதிரியட்ட எனக்கொட்ட குடாக் தங்கொள்ள நீதி ரீதி வினஸ்வி யுத்துய் ஏ வினஸ் நுவேன தாக்கால் ஹெமதேமக் வெண்ணி அவஸ்தாவாதியோ ஏ வகையும் சூக்ஷம மினிசு பிரயோஜனீகரணம் ஹெமதாயமக் கிளாத்தின் இதோட கபடி மனுஷே அஹிம அவஸ்தாவாதியோ அஹிம ஏ ஆய ஏ நீத்து துணை நீங்கள ஏ துளி மேலட்டே நீதி கடல தமங்க அவஸ்தா அப்புறகரண வடிவில்வாதீன் எத்தனை ஏ காரியத்துல மே நீதி சன்சோதனை கிளிமி தாமத் வெதகத்தேனுமா விசேஷம் அப்படி தன்னா இதுமா விக்காம முனாக்காரி கட்டத்துக்குறன்னு ஏ வகையும் நுதாரிசு காரியாலயம் முனாக்காரி சமஹரக்காய கட்டத்துக்குறன்னு கேளுது ஏ நிசா கோமகராத் மேலாட்டி நீதியா வினயாக் தீர்ணும்னு ஏ வகையும் ஏதுல ரஜேட்டம் கிசி லபினதாயகத்து ஏ விதியை லபின்னு ஏ விசேஷம் ஏ வகையும் தமாய் அப்படி தன்னா மே மத்ரவுகன விசேஷம் கதாகுறோத் மே மத்ரவுகன கதாகுறோத் எத்தனும் புதுமாக்கார பீதிகாவாக்கது அப்பிட தீர்ணி இசர மே நகரேட பமனக் சீமா வெலா நகரே பமனக் திபுனைக்கின கதாகரண தேவல் அது அப்பே ஏத்த கம்பிங்குல விசேஷம் புலசிங்கல் வகை ஏத்த துஷர கம்மானோல கத்தாத் அது நகரேட வட ஆய்பதேசோல ஏ மத்ர உகே ஆக்காரேட்ட பெத்திரில தீனோ கேனி தேனிசா நீதி ஹரி ஆக்காரம் தீர்ணோனே ஏ வித்தரண்ணே அப்படி தன்னோ அது பந்தனாகார கத்த வெலா இன்ன பிரமாணத்துல சீர அசூபாக் இன்னே மத்ர உகே நிசா பந்தனாகார கத்த வெச்சாய ஏ அசூபாக இலகட இன்னே மத்ரவ்ய நிசா ஹொரக்கம் மோல்ட்ட கிய சீர தாயக் இன்னும் சீர பகாத்தமாய் சாமானிய ஜனதாவ சாமானிய வெர்தி வல எத்தனை தேத்துல அப்படி மே வேணக்கூட அப்படி தன்னோ பாலோஸ் தாக்கு இத்தர இன்ன புலுவா சாசுகாந்தி பந்தனாகாரத்துல விசி தாக்கட்டையா அது தின மே வேணக்கொட்ட வெர்தி காதுவாங்க ஹெட்டியட ஸ்தானவல இன்னும் ஏ இன்ன புலுவாங்க அமுக்குண்டா ஏ நிசா மே ஹெமதேட்டம விசுது மாத்தியன்னு ஹரி நீதியாக்க அப்படி கட்டத்துல தீரணும் ஏ நீதி ஹரியத்தம் கியாத்மக வேணுவானாங்க ஏ தூள எத்தனை அப்பிட்ட லோக்கு மே ஹெமதையாக்கும் அப்பிட வினஸ் கரலா ஹொந்த தீவுனு கதா கேட்டு அண்ணன் புலுவாங்க ஏவித ஏவித அண்ணன் விசேஷம் மதக்கரன்னு நீதி ஹெதுவட்ட நீதி திபுணட வேட நீதி சக்கின நீதி நிலதாரினு தத் ஹரி ஆகார நீத்தியை பெண்ணோனே ஏ ஆயிட்ட சத்துருவேன்னு ஏ ஆயிட்ட தமங்கே ஜீவனே கனியான புல்வாங் வெட்டுப்பாக் லெபென் அத்த லெபிய யுத்து அத்தர் ஏ ஆயிட்ட நீதி ஹரிய தீர்ணோ நெத்தம் அப்பி தன்ன கோம் குடாக்க மே மே நீதி விரோதி வெடப்பிலி வரல்ல கிண்ணாயக்க மே ஆரக்ஷக அப்பி நீதி சக்கின் இன்ன பௌத்தரையாக் குடாக் ஹிதவத்து ஹொந்தாக் ஹித குடாக் ஏ ஆயக்க சம்பந்த ஆயின் அது சமாரா போலீஸ் வேல்ட்டு கியாம ஹொந்த வேட கரண கினாவ சமாரு வந்துடன்னு போலீஸ் நிலாரிய அப்பா யார நீதி விரோதி வேட கரணக்கே தமாய் யாலு ஆகிய ஹமதாம பொலிசியோல உணத்தே இஸ்தானோல எத்தனம் முள் தன கட்டியுத்து ஏதே வினஸ்யுத்து ஏ ஆயத்தே ஹரியாக்கார அது நிகாங்க பின் நிகாம் பெல்லுவ சமார விழாவிட சமார ஏ நீதி நீதி சக்கினதங்கள் இயல இன்னாகி வத்கம் பலுவத்தேம அதே போல பலுவத்தேம முனாக்காரேட்டையா உபாகத்தது கேள்வி அப்பிட்டு பலன் வேணும் அவஸ்தாவாக தீர்ணோனே முகத அப்படி பாயுக்கு தகல தீர்ணும் ஹிட்டுபுத்தேன் கோமது அது இன்ன விதிய கோமது கேட்ட சமாரு ஏ வகை மதமாய் விசேஷமே பாசல் சம்பந்தவ
මේ මධ්‍යෝගය පිළිබඳව පාසල් සම්බන්ධ අපි ලොකු අවධානමක් ඉදිරියට තියෙනවා. අපේ දරුවා එන්න පුළුවන්, විපක්ෂ මන්ත්‍රීවරයෙකු දරුවෙක් එන්න පුළුවන්. ඒ අවධානම අපිට ලොකුවට බලපාලා තියෙනවා. අද අයිස් කියන විස දුම අද මම හිතන්නේ මේ පොඩි අවුරුදු 18 19 20 22 වගේ පොඩි පිරිමි ළමයි තරම් නෙමෙයි, ගෑනු ළමයි උත් විශේෂයෙන්ම බැහැ වෙලා තියෙනවා. ඒක මහා පාප කර්මයක මහා විනාශයක් කරන රට මේ ඇදගෙන යන වැඩ පිළිවෙලක් ඉදිරියට අපිට ඇත්තටම පේනවා. මේක නැති කරේ නැත්නම් අපි සියලු දෙනාගේ අනාගතය කියලා අපි කියන දරුවෝ, අපේ මල් වගේ දරුවෝ කියලා මේ අනාගතේ බාරගන්නේ කොයි වගේ කොටසක්ද කියන ඉතුරු වෙයිද කියන එක අපිට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වතෙන් ඇත්තටම මන්ත්‍රීවරු හැටියට අපිත් ලැජ්ජ වෙන්න ඕනේ. මොකද අපි නීති හදන තැන ඉඳලා අපි මේකට හරියාකාර කටයුතු කරන්න. එහෙම නැත්නම් මේ රට වටේටම මොහොත තියෙන අපේ ලංකාවේ මේවා නිෂ්පාදනය නොවෙනවා නම් එනකම අපි විශේෂයෙන් හොයන්න ඕනේ. බොන එක්කෙනාට වඩා ප්‍රවාහනය කරන මේ තොගවස්යෙන් ගේන ක්‍රමය හොයන්න ඕනේ. එහෙම ගේන ක්‍රමය තුළ අපි විශේෂයෙන්ම අපේ කවුරු බලවතුන් මේ තුළ පිටිපස්සෙන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ දේ වෙන්න බෑ. එක්කෝ කවුරු හරි මහජන නියෝජිතේ මන්ත්‍රී කෙනෙක් එන්න ඕනේ. එහෙම නැත්නම් ආරක්ෂක අංශයේ උසස් නිලධාරි වෙන්න ඕනේ. මේ කවුරු හෝ මේකට සහයෝගය දෙන්න ඕනේ. අන්න ඒක අපි හොයලා බලන්න ඕනේ. එහෙම නොවුන එහෙම නොවන තාක්කල් මේ වැඩේ කරන්න බෑ. මේක මුලින් ඉවර කරේ නැත්නම් මේක අග ඉඳලා පටන් අරන් ඉවර කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරාට මම හිතන්නේ ප්‍රායෝගික වෙයි කියලා. ඒ නිසා අත්‍තරම අපි මේ දරුවෝ පරිස්සම් කරගන්න එක මේ මද්ද්‍රව්‍ය වලින් මේ තියෙන ක්‍රමවේදය තුළින් දරුවෝ පරිස්සම් කරගන්න එක ඇත්තටම අපිට ලොකු කාර්යභාරයක් මන්ත්‍රීවරු හැටියට අපිට ඉටු කරන්න වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා අපි අපේ රට ගත්තොත් නීති විරෝධී කියන ක්‍රම දෙක තුළම මද්ද්‍රව්‍ය පිටතට අපි ගත්ත සිගරට් එක ගත්තොත් අරක්කු ගත්තොත් නීතිගත වෙන්න පුළුවන්. ඊට එහාගේ හෙරොයින් වගේ ගත්තොත් නීති විරෝධී වෙන්න පුළුවන්. හැබැයි කෙසේ වෙතත් ඔය ක්‍රම දෙක තුල එක එක ආකාරයට අපි බලුවොත් ඖෂධය
මන්ත්‍රීතුමා විනාඩි දෙකක කාලයක්
තියෙනවා. මානසික රෝගයට බෙහෙත් බොන එක්කෙනා ඒක ප්‍රමාණය වෙනස් කරගෙන ඒක මද්ද්‍රව්‍යයක් හැටියට පාවිච්චි කරන තැන බොහොමයක්ම තියෙනවා. සමහරක් වෙලාවට ෆාමසියට ගෙනහලා දිකාරින කොලේ දිගාරෙන්නේ දිය වෙලා තියෙන්නේ. ඒක පෙන්න අරගෙන මද්ද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන කොටසත් ඉදිරි මේ හැම දෙයක් තුළම වගකීම තියෙනවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව අපි සියලු දෙනාටම එහා පැත්තේ ඉඳගෙනත් මෙහා පැත්තේ හිටියත් කෑමල දුන්නා මොනා කරත් අපි අපේ වගකීම යුතුකම අපිට පැහැර හරින්න බෑ. ඒකට අපේ දරුවෝ මගේ දරුවෝ වෙන්න පුළුවන්, විපක්ෂ දරුවෙක් වෙන්න පුළුවන්, ඒ නිසා ඒක දරුවෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ සියලු දෙනාගේ වගකීම තුළ අපි මේ කාර්ය ඉටු කරන්න එක්ක රත්වල් බඳකම කියන එකත් විශේෂයෙන් මතක් කරනවා. මීට වඩා වෙනස් යුතු ක්‍රමවේදවල වෙනස් යුතු නීති රීති තව ගොඩක් මම හිතන්නේ අධිකරණ අමාත්‍යාංශයේ සතුව තියෙන ඒවා විය යුතුයි. අපි දකින සමහරක් වෙලාවට අපේ මොනහරි දෙයකට යම් කිසි භාණ්ඩයක් උසාවියට ඉදිරිපත් කරාම මේ භාණ්ඩේ අවුරුදු ගණන් තෙමි තෙමි ගිහිල්ලා විනාශ වෙලා කිසිම කෙනෙකුට බල ප්‍රයෝජනයක් නැති වෙන තත්ත්වයට පත් වෙලා තියෙන ඉතින් ඒ වගේ දේවල් වලට ඒ මොනවා හරි විකුල්ල යම් කිසි නඩුවේ තීන්දුව වෙන කෙනෙකුට ඒ මුදල හරි යම් කිසි ස්ථානයක තැන්පත් කරලා තියලා හරි ඒ වගේ නීති රීති අතර වෙනස් කර යුතුයි. ඒ වගේම නඩුවක් ගත්තාම අවුරුදු ගාන සමහරක් වෙලාවට නඩුවල අවුරුදු 20-30 යම් කිසි චූදිරේ බවට පත් වෙලා හැබැයි ඔහුට දඬුවම එන්නේ අවුරුදු 60-70 ඒ වෙනකොට හොඳ දඬුවමක් ඉඳලා මේ කාලය තුළ උසාවියම ගිහිල්ලා ඊට වඩා එහා ගිය දඬුවමෙන් තව කෙනෙකුට ආදර්ශයක්. ඒ තව කෙනෙක් ඒ වරද නොකරන තැනට ගේන්න අපි ඒ දඬුවම නීතියක් බවට පත් වෙන්න ඕන. ඉතින් එහෙම නොවන තාක්කල් මේ රට ඉදිරියට ගෙනියන්න බැරි වෙයි කියලා මම විශ්වාස කරන නිසා අධිකරණ අමාත්‍යතුමා ඉන්න කාලය තුළ මම ඉල්ලා හිටින්නේ සියලු නීති හදනවා වගේම මම අර මුලින් කිව්වා වගේ නීති රකින්න යට නීති හරියාකාරව ඉටු කරේ නැත්නම් මේ ගමන අපිට කවදාකවත් යන්න බෑ. මේ නිසා ඒ සියලු නීති මේ කාලය තුළ ඔබතුමා ගන්නා හැම උත්සාහයකට අපිට දෙන්න පුළුවන් ශක්තිය සහයෝගය අපි දෙනවයි කියන එක විශේෂයෙන් මතක් කරමින් මේ වැඩපිළිවෙලට අධ්‍යාපන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සියලු දේ කරු වෙලා අපේ පාසල් ළමුන් විශේෂයෙන්ම පාසල් ළමුන් මේ රකුසකින් බේරගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි සියලු දෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මානීය බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.